අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද රුහුණු සේවය ගුවන්විදුලි විකාශනය කෙරෙන කුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනින් පදාර්ථ ව්‍යුහය පාඩමෙන් පරමාණු සම්බන්ධව ප්‍රථම අයනීකරණ ශක්තිය, ඒ වගේ විද්‍යුත් ඍණතාව සහ ලෝහ සම්බන්ධව සරලව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ, නූතන ආවර්තාවක් ගොතුලින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකි රටා සමූහයක් තියෙනවා. ඒ අතරින් අපි අවධානය යොමු කරන්න කැමති පළමුවෙන්ම ප්‍රථම අයනීකරණ ශක්තිය, ඒ වගේම විද්‍යුත් ඍණසාව සම්බන්ධව පුළුල්ල අධ්‍යයනයකට සූදානම්. ආවර්තක වමේ සිට දකුණට යනකොට, කාණ්ඩයක ඉහළ සිට පහළට යනකොට මේ රටාවන් වෙනස් වෙනවා. ඒ අනුව ආවර්තාවගෝ තුළින් දකගත හැකි රටාවන් තමයි නැවතත් මම ඔබට සඳහන් කරන්නම්. ප්‍රථම අයනීකරණ ශක්තිය, ඒ වගේම විද්‍යුත් ඍණතාව. පළමුවෙන් අපි ප්‍රථම අයනීකරණ ශක්තිය සම්බන්ධව කතා කළොත්, මූලද්‍රව්‍ය පරමාණුවක නැෂ්ටික ආකෘතියකට අනුව ඉලෙක්ට්‍රෝන නැෂ්ටිය වටා භ්‍රමණය වෙමින් විවිධ ශක්ති මට්ටම් වල තියෙනවා. ධනාරෝපිත නැෂ්ටියට ඒ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණයක් දක්වනවා. ඒ අනුව පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන විවත් කිරීමට නම් ඒ ආකර්ෂණයට වැඩි ශක්තියක් අපි ලබා දිය යුතු වෙනවා. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ඒක අයනයක් බවට පත් වෙනවා. දුවේ පුතේ, වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කළා, වායුමය ඒක ධනායනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තියට අපි නමක් දෙනවා. ඒ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය. මම නැවතත් ඔබට ප්‍රකාශ කරන්නම් ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ කුමක්ද කියලා. වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කළා, වායුමය ඒක ධනායනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තිය හැටියට අපි හඳුන්වනවා. ප්‍රථම අයනීකරණ ශක්තියේ ඒකක ගැන කතා කළොත්, ශක්තියමයින ඒකක ජූල් හෝ කිලෝ ජූල්. මේ පරමාණු සම්බන්ධව කතා කරද්දී මවුලයකට වගේ විශාල ප්‍රමාණයකට තමයි ඒකක කතා කරන්න වෙන්නේ. ඒ අනුව ප්‍රථම අයනීකරණ ශක්තිය ඒකක වෙන්නේ මවුලයට කිලෝ ජූල්. ප්‍රථම අයනීකරණ ශක්තිය අගයන් ඔබේ පෙළ 10 ශ්‍රේණි විද්‍යාව පෙළපොතේ 3-7 වගුව මගින් දක්වා තියෙනවා. පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා x අක්ෂයට අරගෙන ඊට ඉදිරිව y අක්ෂයට ප්‍රථම අයනීකරණ ශක්තිය වෙන ආකාරයට බිංදුවේ සිට 2800 දක්වා අපි ක්‍රමාංකණය කළා. ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට ප්‍රථම අයනීකරණ ශක්තිය විචලනය ප්‍රස්ථාරයෙන් දක්වන්න පුළුවන්. එහි තියෙන විචලන පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. 3-7 රූපය යොදාගෙන ඔබ ප්‍රස්ථාරය අඳින්න. එතකොට ඔබට ඔබේ පෙළපොතේ තියෙන 3-8 රූපේ ආකාර ප්‍රස්ථාරයක් ඔබට ලැබෙනවා. එම ප්‍රස්ථාරයෙන් අපට බොහෝ නිගමනවලට එළඹෙන්න පුළුවන්. ඒවා 5 ආකාරයට පෙළගස්සන්න පුළුවන්. දුවේ පුතේ, ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙන බව ප්‍රස්ථාරයෙන් පැහැදිලිව පේනවා. එය ලිතියම් වලින් පටන්ගෙන නියොන් දක්වා අවසන් වන ආවර්තයේත්, සෝඩියම් වලින් පටන්ගෙන ආගන් වලින් අවසන් වන ආවර්තයේත් පැහැදිලිව දකින්න ලැබෙනවා. අනුව ආවර්තයක වමේ සිට දකුණට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. කාණ්ඩයක ඉහළ සිට පහළට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙන බව ප්‍රකාශ කරන්න පුළුවන්. එයට හේතු වන්නේ න්‍යෂ්ටියේ ඉඳලා ශක්ති මට්ටම් ගණන වැඩි වෙනකොට න්‍යෂ්ටියට යෙදෙන ආකර්ෂණ අඩු වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම පහසු වෙනවා. අපිට මෙය පළවෙනි කාණ්ඩය අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. හයිඩ්‍රජන් 1310යි මවුලයට කිලෝ ජූල්, ලිතියම් 519යි, සෝඩියම් 495යි, පොටෑසියම් 418යි. ඒ අනුව කාණ්ඩයක ඉහළ සිට පහළට යද්දී ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය වන්නේ කුමක්ද කියලා දැන් ඔබට පැහැදිලි. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය වන්නේ හීලියම් ඒකේ නටවන කාණ්ඩය කාණ්ඩයක් හැටියට ගත්තාම ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි කාණ්ඩේ වන්නේ දුවේ පුතේ අටවන කාණ්ඩයයි. ඒ වගේම ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු කාණ්ඩයක් හැටියට ගත්තාම ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු කාණ්ඩේ වන්නේ පළවන කාණ්ඩයයි. ඒ වගේම ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය හැටියට සැලකුවොත් එහෙම අපිට ඒකට පිළිතුර වෙන්නේ පළවන කාණ්ඩේ පොටෑසියම්. ඒකම ඔබට ඔබේ වාර පරීක්ෂණයකදී හෝ වෙනත් විභාගයකදී ඇගීමක් හැටියට මේ ප්‍රස්ථාරය සම්බන්ධව ප්‍රශ්න විචාරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ ප්‍රස්ථාරයේ විශේෂ ලක්ෂණයක් තමයි එක ආවර්තයක ඉඳලා ඊළඟ ආවර්තයට යද්දී ක්ෂණික බැස්මක් ඇති වෙනවා අටවන කාණ්ඩයේ සිට පස්වන කාණ්ඩයට. නිසා දරුවනේ ඔබ විශේෂයෙන් ආවර්තයකින් තවත් ආවර්තයකට ප්‍රථම ආයනීකරණ ශක්තිය වෙනස් වෙන මෙන්න මේ රටාව විශේෂයෙන් මතක තබා ගත යුතුයි. දුවේ පුතේ, අපි ඊළඟට ආවර්තා වගුවේ තියෙන තවත් රටාවක් පිළිබඳ අධ්‍යයනය කරමු. ඒ තමයි විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි හොයා බලමු. අපි දන්නවා පරමාණුවක්කට තනියෙන් තියෙන බෑ. පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සහසමජ බන්ධනයකින් වෙනත් රසායනික බන්ධනයකින් බැඳිලා තියෙනකොට එම බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇදගැනීමේ හැකියාවට අපි කියනවා විද්‍යුත් ඍණතාව කියලා. විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුවක් ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණය වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාව ප්‍රකාශ කරන්න එක එක පරිමාණ තියෙනවා. ඒ අතරින් අපි සලක බලන්නේ පෝලින් පරිමාණයයි. පෝලින් පරිමාණයට අනුව අපගේ ඉගෙනීමට ඇති මූලද්‍රව්‍ය අතරින් වැඩිම විද්‍යුත් ඍණතාව තියෙන මූලද්‍රව්‍ය හැටියට සලකන්නේ ක්ලෝරීන්. උච්ච වායු වල බන්ධන ගැන සාකච්ඡා නොකරන නිසා පෝලින් පරිමාණයට අනුව අටවන කාණ්ඩයේ විද්‍යුත් ඍණතාවට අගයක් ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යුත් ඍණතාව සම්බන්ධව පෝලින් පරිමාණයේ අගයන් ඔබේ 10 ශ්‍රේණිය විද්‍යාව පෙළ පොතේ 3-9 රූපේ දක්වා තියෙනවා. මෙන්න මේ වගුව දිහා බැලුවහම අපිට පැහැදිලිව පෙනෙන කාරණා ගණනාවක් තියෙනවා. දෙවන ආවර්තයේ ලිතියම් සිට ක්ලෝරින් දක්වා යාමේදී විද්‍යුත් ඍණතාව 1 සිට 0.5 වැඩි වී 4 දක්වා වැඩි වෙනවා. තුන්වන ආවර්තයට යද්දී 0.9 සිට 0.3 බැගින් වැඩි වෙලා අවසානයේ 0.45 ආදී වශයෙන් විද්‍යුත් ඍණතාව වෙනස් වෙනවා. ඒ ආකාරයට ඔබට මේ විද්‍යුත් වෙනස් ඍණතාව වෙනස් වීමේ රටාව මතක තබා ගන්න පුළුවන් දුවේ පුතේ. එහෙමනම් අපි 3-9 රූපයේ දක්වන වගුවට අනුව පරමාණු ක්‍රමාංක 1 සිට 20 දක්වා විද්‍යුත් ඍණතාව y අක්ෂයට අරගෙන x අක්ෂයට පරමාණු ක්‍රමාංකය අරගෙන ප්‍රස්ථාරයක් ඇන්දොත් විද්‍යුත් ඍණතාව විචලන ආකාරය ප්‍රස්ථාරයෙන් දක්වන්න පුළුවන්. ඊට අදාළ ප්‍රස්ථාරයක් ඔබේ පෙළ පොතේ 3-10 රූපේ පැහැදිලිව දක්වලා තියෙනවා. මේ වගුව ඒ වාගේ මේ ප්‍රස්ථාරයන අනුව අපිට බොහෝ නිගමනවලට එළඹෙන්න පුළුවන් දුවේ පුතේ. කොහොමද මේ විද්‍යුත් ඍණතාව ආවර්තයතා වගුවේ වෙනස් වෙන්නේ කියලා. ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ආවර්තයක වමේ ඉඳලා දකුණට යද්දී විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. අටවන කාණ්ඩේ හැර කාණ්ඩයක ඉහළ සිට පහළට යද්දී විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍ය වන්නේ ප්‍රබලම අලෝහයක් වන ක්ලෝරින් වලයි දුවේ පුතේ. ඒ වගේම ඔබට හිතන්න පුළුවන් අඩුම විද්‍යුත් ඍණතාව තියෙන්නේ එහෙනම් ප්‍රබලම ලෝහයක් වන පොටෑසියම්. ආවර්තා වගුවේ ප්‍රධාන රටාවන් දෙකක් සම්බන්ධව ඉගෙන ගත්ත එකක් තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය, අනික තමයි විද්‍යුත් ඍණතාව සම්බන්ධව. පරමාණු ගැන කතා කරද්දී අපිට ලෝහ ඒ වගේම අලෝහ සම්බන්ධව කතා නොකර බෑ. අපි එහෙමනම් ලෝහ සම්බන්ධව සාකච්ඡා කරමු. දැනට හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය අතරින් 80%ක් පමණ ලෝහ වෙනවා. මේවා බොහෝ ඒවා තියෙන්නේ නිදහසේ පවතිනවා. උදාහරණයක් ඇට රන් රිදී වගේ ලෝහ නිදහසේ තියෙන්නේ. ඒවායේ සක්‍රියතාව ඉතා අඩුයි. ඒ වගේම යකඩ ඇලුමිනියම් වගේ සක්‍රියතාව වැඩි ලෝහ ස්වභාවයේ පවතින සංයෝග හැටියට ඒවායේ ඔක්සයිඩ් හදාගෙන කාබනේට හදාගෙන සල්ෆේට් හදාගෙන එහෙමනම් අපි දුවේ පුතේ මෙන්න මේවායේ තියෙන ලක්ෂණ මොනවද කියලා හොයලා බලමු. අපිට මේ ලක්ෂණවලදී භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ, ඒ වගේ මේවා භාවිතයන් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. අපි එහෙනම් දැන් ලෝහවල භෞතික ගුණ පිළිබඳව සොයලා බලමු. දුවේ පුතේ අපි දන්නවා ලෝහයක් හැටියට යකඩ කැබැල්ලක් අපි ගමු. යකඩ කැබැල්ලක් ගත්තොත් පිරිසිදු යකඩ කැබැල්ලක ආවේනික දිස්නයක් තියෙනවා. මේක බිම වැටුනහම හඬක් එනවා. අපි ඒකට කියනවා රැවුදෙන හඬක් තියෙනවා කියලා. බොහෝ විට ලෝහ පවතින්නේ ඝන අවස්ථාවේ. නමුත් රසදිය කියන්නේ ලෝහයක් ද්‍රව අවස්ථාවේ පවතින. යකඩ කැබැල්ලක් ගත්තත් තුනි තහඩු ලෙස තරන්න පුළුවන්. අපි මේකට කියනවා ආහන්නිතාව කියලා. ඒ වගේම යකඩ කැබැල්ලක් කම්බියෙක් වගේ අදින්න පුළුවන්. අපි මේකට කියනවා තන්්‍යතාව කියලා. ඒකත් ලෝහයක තියෙන හොඳ ලක්ෂණයක්. ඒ වගේම හොඳ හැටි තාපය සන්නයනය කරන ලෝහවල විද්‍යුතය සන්නයනය කරනවා. ඒ හින්දා හොඳ තාප හා විද්‍යුත් සන්නායක. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා යකඩ කැබැල්ලක් අරගෙන ජලය සහිත භාජනයකට දැම්මොත් ගිලෙනවා. ඒකට හේතුව තමයි යකඩවලට වගේ ලෝහවලට ඉහළ ඝනත්වයක් තිබීම. එහෙනම් අපි දැන් ලෝහවල භෞතික ගුණ සම්බන්ධව කතා කළා. එහෙමනම් දුවේ පුතේ අපි ලෝහවල පවතින රසායනික ගුණ සම්බන්ධව සාකච්ඡා කරමු. ලෝහ ඉලෙක්ට්‍රෝන පිටකරනවා. පිටකරලා ධනායන හදනවා, නැත්නම් කැටායන සාදනවා. උදාහරණයක් හැටියට අපි ගමු මැග්නීසියම් පරමාණුව. එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එයා මේ ඉලෙක්ට්‍රෝන දෙක පිටකරලා මැග්නීසියම් අයන බවට පත් වෙනවා. එතකොට මේවා ආරෝපණ වෙනස් වෙන හින්දා මැග්නීසියම් සඳහා දෙක ධන ආරෝපණය කියන්නේ ආරෝපණය ලැබෙනවා, අයනය ලැබෙනවා. ලෝහ ගත්තාම ඔක්සිජන් එක්කලා එකතු වෙලා ලෝහ ඔක්සයිඩ් හදනවා. මේවා හුඟක් වෙලාවට බාෂ්මික ඔක්සයිඩ්. උදාහරණයක් හැටියට මැග්නීසියම් ලෝහය වාතය ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කරනවා. අපි කරන්නේ මැග්නීසියම් කැබැල්ලක් අරගෙන කොවඬුවෙන් අල්ලලා දැල්ලට අල්ලනවා. එතකොට මොකද වෙන්නේ? මේක දහනය වෙලා අදාළ ඔක්සයිඩ් ලැබෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් හැටියට ලැබෙන්නේ අපිට සුදු පාට කුඩක්. මෙන්න මේ සුදු පාට කුඩ අපිට ජලයේ දිය කරගන්න පුළුවන්. පරීක්ෂණාලයේ අඩක් ජලය අරගෙන ඒකට මේ සුදු කුඩු ටික දිය කරාට පස්සේ ලෝහ ඔක්සයිඩ් ජලයේ ද්‍රාවණය ලැබෙනවා. අපි මෙතනද ගත්ත නිසා මැග්නීසියම් ඔක්සයිඩ් ටිකක් නිසා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාවණයක් තමයි අපිට ලැබෙන්නේ. අපිට මේ ද්‍රාවණය හඳුනා ගන්න පුළුවන්. මේ ද්‍රාවණය බාෂ්මිකයි කියලා මම ඔබට කියනවා. එහෙනම් අපි කොහොමද මේ බාෂ්මික ද්‍රාවණයක් හඳුනාගන්නේ දුවේ පුතේ? අපි දන්නවා විද්‍යාගාරයේ අපිට තියෙනවා මේවා හඳුනා ගන්න ලිට්මස් තියෙනවා, වෙනත් රසායනික ප්‍රතිකාරක තියෙනවා. අපි සරලව ගමු මේ ලිට්මස් කැබැල්ලක් අරගෙන මේකට දාලා බලමු. මේ ද්‍රාවණයට, මේ බාෂ්මික ද්‍රාවණයට රතු ලිට්මස් කැබැල්ලක් දැම්මහම නිල් පාට වෙනවා. ඒ බව නිසා මේ බාෂ්මික ද්‍රාවණයක් හැටියට ඔප්පු වෙනවා. රතු ලිට්මස් කැබැල්ලක් දැම්මහම වර්ණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩමෙන් අලෝහ සම්බන්ධවත් මූලික කාරණා ඉගෙන ගමු. අලෝහ මූලද්‍රව්‍ය නිදහසෙමෙන්ම වෙනත් මූලද්‍රව්‍යත් එක්ක සංයෝජනය වෙලා තියෙනවා. කාමෘෂ්ණත්වයේදී අලෝහ ඝන හැටියට, ද්‍රව හැටියට, වායු හැටියට පවතිනවා. අපිට අලෝහ වලට උදාහරණ කීපයක් දක්වන්න පුළුවන්. කාබන්, සල්ප, ෆොස්ෆරස් ආදී. ඒ වගේම ද්‍රව අවස්ථාවේ බ්‍රෝමීන් තියෙනවා. වායු අවස්ථාවේ තියෙන අලෝහ තමයි ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ක්ලෝරින් වගේ වායු. දුවේ පුතේ ඔබට මතක ඇති අපි ලෝහවල භෞතික ගුණ ගැන සාකච්ඡා කළා. දැන් මම ඔබෙන් විමසන්න යන්නේ අලෝහවල භෞතික ගුණ මොනවද කියලා. මං හිතන්නේ ඔබට බොහොම පහසුයි. ලෝහවල ප්‍රතිවිරුද්ධ වචනය තමයි අලෝහ. ඒ අනුව අපිට අලෝහවල භෞතික ගුණ පහසුවෙන්ම කියන්න පුළුවන්. ලෝහවල භෞතික ගුණ මම දැන් සඳහන් කළ ආකාරයට ඔබ මතක තබා ගත්තා නම්, ඒ අනුව අලෝහවලට භෞතික ගුණ වෙන්න මෙන්න මේවා. දිස්නයක් නැත. එහෙමනම් බිම වැටෙනකොට රැවුදෙන හඬක් නැහැ. මේවා හුඟක් කාලවට බංගුරයි. බිම වැටුනහම කුඩු වෙනවා. තන්්‍යතාවක් නැහැ. කම්බි බවට පත් කරන්න බැහැ. තුනි තහඩු හදන්න බැහැ. ඒ කියන්නේ ආහන්නතාවක් නැහැ. විදුලි හා තාපය සන්නයනය කරන්නේ අඩුවෙන්. එහෙමනම් අපිට මෙන්න මේ ලෝහ සහ අලෝහවල භෞතික ගුණ සංසන්දනය කරන්න පුළුවන්. අපි පුංචි වගුවක් හදාගමුකෝ. තීර දෙකක ලෝහවල භෞතික ගුණ පළවෙනි තීර ශීර්ෂයට ලියමු. දෙවැනි තීර උඩින් ලියමු ශීර්ෂයට අලෝහවල භෞතික ගුණ. ලෝහ දිස්නයක් තියෙනවා. ඊට අනුරූප කාරණේ තමයි අලෝහ දිස්නයක් නැහැ. ලෝහ රැවදෙන හඬක් තියෙනවා. අලෝහ රැවදෙන හඬක් නැහැ. ලෝහ තන්්‍යතා වාහන්්‍යතාවක් තියෙනවා. අලෝහ තන්්‍යතා වාහන්්‍යතාවක් නැහැ. ලෝහ තාපහ විද්‍යුත් සන්නායක ගුණ තියෙනවා. අලෝහවල විද්‍යුත් තාප සන්නායක ගුණ නැහැ. දැන් අපි අලෝහවල රසායනික ගුණ ගැන හොයලා බලමු. අලෝහ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන හදනවා. අපි මීට පෙර සඳහන් කරා ලෝහ මූලද්‍රව්‍යවල විරුද්ධ ලක්ෂණයක් තමයි යාට තියෙන්නේ. ලෝහ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරා. එහෙමනම් අලෝහ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සදනවා. උදාහරණයක් හැටියට ක්ලෝරින් පරමාණු අවසාන ශක්ති මට්ටමේ පරමාණු ක්‍රමාංකය 17යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 7ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වෙන්නේ 2 8 7. එහෙනම් එයා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ක්ලෝරයිඩ් අයනය බවට පත් වෙනවා. අලෝහ ඔක්සිජන් සමග එකතු වෙලා ආම්ලික ඔක්සයිඩ් හදනවා. උදාහරණයක් හැටියට අපිට විද්‍යාගාරේ සල්ප කැබැල්ලක් දහනය කරන්න පුළුවන්. සල්ප කැබැල්ලක් දහනය කරාට විවෘත පරිසරයක කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සල්ප ඩයොක්සයිඩ් වායුව හැදෙන්නේ. ඒ නිසා මේ වගේ ක්‍රියාකාරකමක් කරද්දී අපි සංකෘත පද්ධතියක් තුළ සල්ප දහනය කළ යුතු වෙනවා. එතකොට අපිට සල්ප ඩයොක්සයිඩ් වායුව රැස් කරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, දැන් අපි ලෝහ සහ අලෝහ දෙකම ගැන කතා කරා. දැන් ඒවායේ භෞතික ගුණ ගැන කතා කරා, රසායනික ගුණ ගැන කතා කරා. එහෙනම් ලෝහ සහ අලෝහවල රසායනික ගුණ අපි සංසන්දනය කරමු. ලෝහවල රසායනික ගුණ තමයි තීර දෙකක වගුවකින් අපිට දක්වන්න පුළුවන්. මේක ලෝහවල රසායනික ගුණ, අලෝහවල රසායනික ගුණ. ලෝහවල රසායනික ගුණ හැටියට ඉලෙක්ට්‍රෝන පිටකැල ධනායන හදනවා. ඊට අනුරූප කාරණේ තමයි අලෝහවල ලක්ෂණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන හදනවා. ලෝහවල රසායනික ගුණයක් තමයි ඔක්සයිඩ් ජලයේදී වෙලා බාෂ්මික ද්‍රාවණ හදනවා. අලෝහවල රසායනික ගුණයක් තමයි ඔක්සයිඩ් ජලයේදී වෙලා අම්ල හදනවා. 10 ශ්‍රේණියේ විද්‍යාවට අදාළව අපිට මෙන්න මේ ලෝහ අලෝහ කීපයක් පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කරන්න තියෙනවා. අපි අද පාඩමෙන් බලාපොරොත්තු වුණේ ආවර්තා වගුවේ ප්‍රධාන රටාවක් වෙච්ච ප්‍රථම අයනීකරණ ශක්තිය, විද්‍යුත් ඍණතාව, ඒ වගේම ලෝහ සහ අලෝහවල භෞතික ගුණ, රසායනික ගුණ සම්බන්ධව සාකච්ඡා කරන්නයි. ඒ අනුව අද පාඩමට අදාළව මම ඔබෙන් ප්‍රශ්න කීපයක් විමසීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉගෙනගත්ත ප්‍රථම අයනීකරණ ශක්තිය සම්බන්ධව. එහෙනම් පළවෙනි අභ්‍යාසය, ප්‍රථම අයනීකරණ ශක්තිය අනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ප්‍රථම අයනීකරණ ශක්තිය අනුවෙන් අදහස් වන්නේ කුමක්ද? පිළිතුර තමයි වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ධනායනයක් සෑදීමට අවශ්‍ය ශක්තිය. වායුමය මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ධනායනයක් සෑදීමට අවශ්‍ය ශක්තියට අපි කියනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. මේක අපිට සමීකරණයකින් දක්වන්න පුළුවන්. සෝඩියම් පරමාණුව ගත්තට පස්සේ සෝඩියම් හීසක් ධනායනය බවට පත් වෙන වායුමය, ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා. දෙවන අභ්‍යාසයේ හැටියට අපි දෙනවා ඔබට මෙන්න මේ සරල අභ්‍යාසය. හිස්තැම් පුරවන්න. ආවර්තයක වමේ සිට දකුණට යාමේදී ප්‍රථම අයනීකරණ ශක්තිය හිස්තැනක් වේ. ආවර්තයක වමේ සිට දකුණට යාමේදී ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වේ. සිම්පල් B. කාණ්ඩයක් ඔස්සේ ඉහළට සිට පහළට යාමේදී ප්‍රථම අයනීකරණ ශක්තිය හිස්තැනක් වේ. කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යාමේදී ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුවේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා, ආවර්තා වගුවේ ප්‍රථම අයනීකරණ ශක්තිය, ඔබේ අධ්‍යයනයට ඇති මූලද්‍රව්‍ය වලින් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය කුමක්ද? ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි මූලද්‍රව්‍ය කුමක්ද? පිළිතුර තමයි හීලියම්. අපි ඊළඟට විද්‍යුත් ඍණතාව සම්බන්ධව කතා කළා. සරල ප්‍රශ්න කීපයක් ඔබෙන් විමසන්නේ මම බලාපොරොත්තු වෙන්නේ. විද්‍යුත් ඍණතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? විද්‍යුත් ඍණතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? විද්‍යුත් ඍණතාව කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවකින් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක සාසංජ බන්ධනයක් හැදිලා තියෙද්දි, නැත්නම් රසායන බන්ධනයක් තියෙද්දි එම බන්ධනේ ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇදගැනීමේ හැකියාව. මෙන්න මේවට අදාළ හිස්තැම් පුරවන්න ඔබ. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යාමේදී විද්‍යුත් ඍණතාව හිස්තැනක් වේ. හාවර්චක් ඔස්සේ වමේ සිට දකුණට යාමේදී විද්‍යුත් ක්ෂීණතාව වැඩි වේ. කාණ්ඩයක ඉහළ සිට පහළට යන විට හිස් තැනක් වේ. කාණ්ඩයක ඉහළ සිට පහළට යන විට විද්‍යුත් ක්ෂීණතාව අඩු වේ. ඊළඟ ගැටලුව, වැඩිම විද්‍යුත් ක්ෂීණතාව ඇති මූලද්‍රව්‍ය කුමක්ද? පිළිතුර ක්ලෝරීන්. දුවේ පුතේ, අපි අද දින පාඩමෙන් ඉගෙනගත්ත ප්‍රථම අයනීකරණ ශක්තිය සම්බන්ධව, ඒ වගේම විද්‍යුත් ක්ෂීණතාව සහ ලෝහ සහ අලෝකන සම්බන්ධව මං හිතන්නේ ඔබට ඒ සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. තවත් දිනක මෙවැනි විද්‍යා පාඩමකින් හමුවීම බලාපොරොත්තුෙන් ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සෑම දිනකම
උදේ 5:30 සිට 6 දක්වා,
සවස 3 සිට 4:30 දක්වා,
සවස 5 සිට 6 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව FM රුහුණ සමග එක්ව රුහුණේ දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව දැනුම් තක්සලාව
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.